අමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම සවන කාලෝ අයං භදන්තා ධම්ම සවන කාලෝ අයං භදන්තා ධම්ම සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සදා පූජනීය මහා සංඝරත්නයන් අවසරයි සංසාර දුකින් ඈතර වනු කැමැති ගුණබර නෙනවත් කාරුණික පින්වත්නි වර්ෂයක් ගෙවිලා නව වර්ෂයක් උදා වුණු වෙලාව ලෝක සම්මතයට අනුව ඒ භාග්‍යවන්ත ඒ වාසනාවන්ත මොහොතේ මේ හැම දෙනාම තුනුරුවන් මූලික කරගෙන තුනුරුවන්ගෙන් ජීවිතයට ආශිර්වාදයක් පිහිටා අද මේ ආරම්භක දවසේම අපි ලබා ගන්නවා ළඟා කර ගන්නවා කියන අදහස සන්තාන තුල ඇති කරගෙන මේ උතුම් පුණ්‍ය භූමියට ඇවිල්ලා ලෝතර බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් උන්වහන්සේගේ අනන්ත අසීමිත ගුණ සිහි කර කර මෙනෙහි කර කර සම්බුදු පූජාවන් පිළියෙල කරලා උතුම් ලෝතර බුදුරජාණන් වහන්සේගේ අත්පස අභියස මල්පහන් සුවඳ දුම් පූජාවන් සහිත ගිලන්පස දානේ තැන්පත් කරලා ඒ අත්පස තැන්පත් කරන ලද සියලු පූජාවන් උතුම් ලෞතුරු ගුණයට පූජා කරන්නට සැරසෙන සූදානම් වන වෙලාව ඒ සඳහා වෙනද වගේම අපි අද තුන් ලෝකාග්‍ර තථාගත සර්වඥ සම්මා සම්බුදුරජාණන් වහන්සේට තුන් ලෝකට සාන්තියක් වූ නවලෝතුරා ශ්‍රී සද්ධර්මයේට සදාම්මගින් නිවී සැනසුණු ආර්ය උත්තම මහා සංඝරුවනට මාගේ ජීවිත පූජාවෙන් වන්දනාව නමස්කාරය වේවා යන අදහසින් සාදුනාදයෙන් තුනුරුවන්ට නමස්කාර කරන්න ලෝතුරු අමාමේනි බුදුරජාණන් වහන්සේ ලෝකයාට අනුකම්පාවෙන් කරුණාවෙන් ලොකු පොඩි කාගෙත් සියලු පූජාවන් පිළිගනිමින් දෙලව ශාන්තිය සලසා දුන්නා. උන්වහන්සේට අල්ප වූ ස්වල්ප වූ දෙයක් පූජා කළත් එයින් ලද විපාකය නම් පුච්චි උනේ නේ. එකම දියවැරළිය මලක් බුදු ගුණ විසෙහි කුදා ආත්ම භාව 500ක් දෙව්සපත් ලද අවස්ථාවක් පිළිබඳව අපේ බණ පොතේ කියවෙනවා. විමාන වස්තු දේශනාවන් තුල මේ ගැන හොඳින් දැනගන්න දැකගන්න පුළුවන්කම තියෙනවා. හල්ප වූ දෙයක් පූජා කළත් මහානිසංස ලැබෙන්නේ බුදුරජාණන් වහන්සේ තුල අනන්තානුභාව සම්පන්න ගුණ ඇති නිසා. ඒ අනන්ත ගුණ පිරිලවුතුරු බුදුරජාණන් වහන්සේ මටද අපට දානුකම්පාවෙන් කරුණාවෙන් මේ නව වසරක් උදා වූ මේ මොහොතේ හාහා පුරා කියා අප පිළියෙල කොට තැන්පත් කරන ලද මේ සියලු පූජාවන් අප කෙරෙහි අනුකම්පාවෙන් කරුණාවෙන් විසවදාරත්වා පිළිගනිත්වා මිනුපදනා කුසල පුණ්‍ය සම්පත්තිය උතුම් වූ නිර්වාණ සාන්තිය පිණිසත් නිවන් ලැබනා තුරු දිලව සාන්තිය රැකවරණය සත්පුරුෂ ආශ්‍රය පිණිසත් මේ පින මේ මොහොතේ පටන් හේතු වාසනා වේවා යන අදහසින් සම්බුදු පූජාවන් ලෞතුරු ගුණයටම පූජා වේවා පූජා වේවා යන අදහසින් සාදු කියන්නේ සියලු තැන්හි වැඩ සිටින්නා වූ ශාරීරික උද්දේශික පාරිභෝගික වූ ත්‍රිවිධ චෛත්‍ය රාජානන් වහන්සේලාටද මාගේ වන්දනාව නමස්කාරය වේවා කියලා සාදු කියමු. දෙන නොදෙන සසර පුරා සිදු වුණු සියලු ආරදිත ප්‍රමාද දෝෂයන්ට උතුම් බුද්ධ රත්නයෙන් ධර්ම රත්නයෙන් සංඝ රත්නයෙන් මට සමාව ලැබේවා දිවනෝද තිවනෝද මට සමාව ලැබේවා කියලා සමා කරවාද. සදහවත් වුණ බර කාරුණික පින්වත්නි මහින්දල්විස් මහත්මයම මෙතිනිය දරු දෙපළ මූලිකත්වයේ තබාගෙන මේ හැම දෙනාගේම සහභාගිත්වයෙන් සත්පුරුෂ මහා පින්කමක් සිද්ධ කරන වෙලාව ධම්මදානං සබ්බදානං ධම්මදානං ජිනාති. හැම දානයන් අතර අග්‍රවන්නේ ධර්මදානයයි. ඒ ධර්මදානයේ විශේෂයෙන් අද ඉතාමත්ම වැදගත් වෙනවා අපේ සිංහල සංස්කෘතියට අපේ සම්මතයන්ට අනුව අපට වැදගත් අනුස්මරණීය දිනයක්. පරමාර්ථ වශයෙන් තවත් දිනයක් වුණත් දේවතා සංයුත්තේට අනුව මරණයෙහිලා බිය උපදවා ගත යුතු අවස්ථාවක් වුණත් අපේ සම්මතයන්ට අනුව මේක මංගල සම්මත අවස්ථාවක් වර්ෂයක් උදාව. මේ වෙලාවේදී අපි ආත්ම විපත් පර විපත් ආත්ම සම්පත් පර සම්පත් පිළිබඳව හිතලා අභිනව වර්ෂයට පා තැබීමයි යුතුය. අපි ටිකක් කල්පනා කරන්න ඕන ගෙවුණු වසර තුල මට අහිත පිණිස පවතින මෙලවට පරලවට අහිත පිණිස පවතින ක්‍රියාකාරකම් මොනවද මගේ ජීවිතය තුල තිබුණේ? මා මොනවද මේ වර්ෂයේ තුල ගෙවුණු වර්ෂයේ තුල මට අහිත පිණිස පවතින ක්‍රියාකාරකම් ජීවිතයට එකතු කරගත්ත? අන්න ඒ තමන්ගේ ජීවිතය පිළිබඳව අවලෝකණය කරලා මම ඉදිරි වසරට යන්නේ ඒ වැරදි විපත්තිකත් අරගෙන නෙමෙයි. මේ කඩුල්ල ළඟ ඒ ටික නතර කරලා මටත් මෙලවටත් පරලවටත් අහිත පිණිස පවතින මා තුල පැවතුණු සියලු ක්‍රියාකාරකම් මෙතනින් නතර කරලා මම අලුත් ජීවිතයක් ආරම්භ කරනවා කියන අදිෂ්ඨානයත්, ඒ වගේම අපි කල්පනා කරන්න ඕන මගේ ජීවිතේ අන් අයට වෙච්ච විපත් මොනවාද? ස්වාමියාට වෙන්න පුළුවන්, බිරිඳට වෙන්න පුළුවන්, තරුවන්ට වෙන්න පුළුවන්, මව්පියන්ට වෙන්න පුළුවන්, ගුරුවරුන්ට නෑයින්ට වෙන්න පුළුවන්, සහෝදර සහෝදරයන්ට වෙන්න පුළුවන්, අසල්වාසීන්ට වෙන්න පුළුවන්, හිතවතුන්ට වෙන්න පුළුවන්, ජීවිකාව ගෙනියන ආයතනයට වෙන්න පුළුවන්. මගෙන් යම් අවඩක් විපතක් සිදු වුණා නම් ඒ ගැන මේ වෙලාවේ ටිකක් හිතන්න වටිනවා. ඒ ගැන හිතනකොට මට සතුට සොම්නස උපදින්නේ නෑ. මට මාතුලින්ම අපවාද කරනවා. ලෝකය මේ වරද දැනගත්තා නම් ලෝකයක් නිඳා අපහාස කරනවා. සමහර වෙලාවට නීතිය ඉදිරියට ගියා නම් දඬුවම් ලැබෙන්න පුළුවන්. කවුරු ලෝකේ දැනගත්තත් නොදැනගත්තත් සංගවාගෙන ඉන්න පුළුවන් වුණත් ඒ බඳු ක්‍රියාවන්ට කර්ම විපාක වශයෙන් සැප විපාක නම් ලැබෙන්නේ නැහැ. අත්තානුවාද භය, පරානුවාද භය, දණ්ඩ භය, දුක්ගති භය, සතර බිය ඇති කරවන ඊබඳු ක්‍රියාකාරකම් අපි තුල ඇත්නම් මේ ගෙවුණු වසර තුල ඌයේ නම් අන්න ඊබඳු ක්‍රියාකාරකම් මේ කඩුල්ලෙන් එහාට පණින්න කලින් මේ පැත්තේ මේව නතර කරලා මම ලොවට හිත ඇති කාටත් වැඩ ඇති ක්‍රියාකාරකම් වලින් යුක්තව මේ වසර ආරම්භ කොට පවත්වනවා කියන අදහස අදිස්ථානයේ ඇති කරගන්න ඕන පර විපත් ආත්ම විපත් ගැන හිතලා ඊළඟට බලන්න ඕන මේ ජීවිතය තුළ මේ වසර තුළ මම මට හිත පිණිස පවතින මෙලවට පරලොවට නිවනට හේතු වෙන මොන වගේ ක්‍රියාකාරකම්ද මම මේ වසරේ ගෙවුණු වසරේ යෙදුනේ? එබඳු ක්‍රියාකාරකම් ඇත්නම් අන්න ඒ ක්‍රියාකාරකම් මීටත් වඩා යහපත්ව වේගවත්ව තහවුරු කරගෙන ඉදිරියට පවත්වනවා කියන අදිස්ථානයත් පසුගිය වසරේදී ලෝකයාට, අනුන්ට, සමාජයට මා මෙන්න මෙබඳු මෙහෙයක් යහපතක් යුතුකම් ඉටු කළා. එබඳු දේ ගැන හිතලා මේ වසරේ ඊටත් වඩා වැඩියෙන් ඒ යුතුකම් උපකාර ඉටු කරනවා කියන අදිස්ථානයත් එක්ක අපිට අලුත් ජීවිතයක් ගොඩනගා ගන්න පුළුවන් වුණොත් ඒක නව වසරේ අලුත් උදාර ප්‍රාර්ථනාවක් වෙනවා. එවන් උදාර ප්‍රාර්ථනාවක් ඇති කරගෙන අදත් මේ සඳේ යාමෙහි මේ පින්වත් හැම දිනාම තථාගත ලෝතුරු බුදුරජාණන් වහන්සේ මේ සංසාර ගමන නිමා කරන සම්‍යක් දර්ශනයෙන් යුක්ත වීම සඳහා ලෝකෝත්තර දර්ශනයට පැමිණීම සඳහා දේශනා කොට වදාහල තථාගත ධර්මයේ පිළිබඳව අපි ටිකෙන් ටික මේ දින කීපෙම විවරණය කරගෙන ඇවිල්ලා එදා නතර කළ තැනින් අද ආරම්භ කරලා ඒගෙන තව දුරටත් හිතන්න විමසන්නයි අපි මේ වෙලාවේදී සූදානම බලාපොරොත්තු වෙ. සම්‍යක් දර්ශනයේ පිණිස දුක දුකට හේතුව දුක නැති කිරීමත් නැති කිරීමේ මගත් යන සතර නුවණ අපේ ජීවිතයට එකතු කරගත යුතු සමීප කරගත යුතු බව අපි කතා කළේ. එයින් අපට ඉතුරු වුණා පංච උපාදානස්කන්ධය කියන්නේ කුමක්ද කියන සැබෑ විවරණය සිද්ධ කරගන්න. අපි පංච උපාදානස්කන්ධය ගැන කතා කරනකොට බොහෝ දෙනාට මතකයට නැගෙන්නේ බඹයක් පමණ සිරුරකින් යුක්ත වූ පුද්ගල භාවයක් පිළිබඳව. ඒ අදහස වැරදීම කියනවා නෙමෙයි. අර ලෞකික දර්ශනයට ලෞකික යහ පැවැත්මට ඒ පුද්ගල සංකල්පයේ තුල මම කියලා කෙනෙක් ඉන්නවා කියන අදහස තුල යම් කෙනෙකුට හික්මෙන්න බැරි කමක් නැහැ. හැබැයි ඒ ලෞකික දර්ශනය තුල ලෝකෝත්තර දර්ශනයට පැමිණෙනකොට එහෙම වෙන්න බෑ. අපේ පළවෙනි සංයෝජනය ආත්ම සංකල්පය, ආත්ම දෘෂ්ටිය, සක්කාය දෘෂ්ටිය. මෙතනට එනකොට ඒ ආත්ම පුද්ගල සංකල්පය පවතින්න බෑ. එනිසා අපි එදා කතා කළා අපි පංච උපාදානස්කන්ධය පිළිබඳව හොයාගන්න ඕන මේ පුද්ගල භාවයෙන් තොරවයි කියලා. බඹයක් පමණ කය රූපස්කන්ධයේ හැටියටත් ඒ තුල ඇති විඳීම්, හැඳිනීම්, කල්පනා කිරීම්, දැන ගැනීම් සතර නාමස්කන්ධයේ හැටියටත්ගෙන අපි පංච උපාදානස්කන්ධය ගැන ඉගෙනගෙන තියෙනවා, කතා කරලා තියෙනවා, කියවලා තියෙනවා. අද අපි ඒ අදහසට වඩා ටිකක්වත් එහාට ගිහිල්ලා මේ අදහස විවරණය කරගන්න ඕන. මතක ඇතියදා අපි අවසන් කළා මේ පංච උපාදානස්කන්ධයේ පිළිබඳව විපාකමය අවස්ථාවක් හැටියටයි අපිට හඳුනා ගන්න වෙන්නේ කියලා. විපාක කියනකොට අවස්ථා දෙකක් තියෙනවා. ප්‍රතිසන්දි විපාක, ප්‍රවෘත්ති විපාක කියලා. ප්‍රතිසන්දි විපාක, ප්‍රවෘත්ති විපාක. ප්‍රතිසන්දි විපාක කියනකොට අපි පුරුදු වචන වලින් කතා කළොත් භවෝත්පත්ති, නැවත නැවත ආයති භවයන් තුල ප්‍රතිසන්දි වශයෙන්, උත්පත්ති වශයෙන් හට ගැනීම. ඒ ප්‍රතිසන්දි විපාකය නොනැසී ඉදිරියට පවත්වන්නේ කර්ම ආයු පවතින තා ප්‍රවෘත්ති විපාක වශයෙන්. මෙන්න මේ ප්‍රතිසන්දි හා ප්‍රවෘත්ති කියන විපාක ටික අපි විමසලා බැලුවොත් ඒ තුල අපට හමු වෙන්නේ මෙන්න මේ ස්කන්ධයන්ගේ හට ගැනීම හා විකාශය, එහෙම නැත්නම් පැවැත්ම. ප්‍රතිසන්දි වශයෙන් හටගන්න මේ ස්කන්ධයන් අපි ජාති වශයෙන් කතා කරනවා. ඛතමං චාවසෝ ජාති ජාතේ සංතේ සංසත්තානං තම්හි තම්හි සත්තනිකායේ ජාති සංජාති ඔක්ඛන්ති අපි අබිනිබ්බත්ති කන්ධානං පාතු භාවෝ ආයතනානං පටිලාභෝ ඉදං මුච්ඡතාවසෝ ජාති. ජාතියක් ඉපදීමක් මනාකොට ඉපදීමක් ඔක්ඛන්ති බැස ගැනීමක් අබිනිබ්බත්ති පහළවීමක් ඛණ්ඩානං පහතු භාවෝ ස්කන්ධයන්ගේ පහළවීම ආයතනානං ප්‍රතිලාභෝ ආයතනයන්ගේ ප්‍රතිලාභයක් ඇද්ද ඉදං මුච්චතාවසෝ ජාති. ඔන්න ඔතනට කියනවා ජාති කියලා. ඒ ජාති කියලා පැහැදිලි කළ තැන තියෙනව නේද ඛණ්ඩානං පහතු භාවෝ ස්කන්ධයන්ගේ පහළවීමක් ඇත්ත. ඒ ජාතිය ආයතනානං පටිලාභෝ ආයතනයන්ගේ ප්‍රතිලාභයක් ඇත්ත. ඒ ජාතියයි. ඔන්නය වචන දෙක විග්‍රහ කරගත්තොත් තේරුම් ගත්තොත් අපට අර ප්‍රතිසන්දිහා ප්‍රවෘති විපාක තුලින් මේ ධර්මතාවයේ අනාත්ම ධර්මතාවයක් හැටියට දැනගන්න හඳුනගන්න තේරුම් ගන්න බැරි වෙන එකක් නේ. දැන් මේ පින්වතුන්ට වාදයක් විවාදයක් තිබෙන්න විදිහක් නෑ මේ දේශනා පාඨයට අනුව ප්‍රසිද්ධ මේ දේශනා පාඨයට අනුව කොතනක හරි ස්කන්ධයන්ගේ පහළවීමක් වෙනවනම් කොතනක හරි ආයතනයන්ගේ හට ගැනීමක් වෙනවනම් එතන ඉපදීමක් කියන අදහස. එතකොට දැන් අපි බලන්න ඕන කොතනද ස්කන්ධයන්ගේ පහළවීම කොයි කොයි තැන්වලද ආයතනයන්ගේ හට ගැනීම සිද්ධ වෙන්නේ. දැන් අපි බොහෝ වෙලාවට උපත හැටියට කතා කරන්නේ මව් කුසක හට ගැනීම හෝ මව් කුසකින් බිහිවීම උපත හැටියට. හැබැයි දැන් උපත කියන වචනයට ජාති සංජාති ඔක්ඛන්ති අබිනිබ්බත්ති ඛණ්ඩානං පාතු භාවෝ ආයතනානං පටිලාභෝ. එතන ජාති සංජාති ඔක්ඛන්ති අබිනිබ්බත්ති කියන වචන හතරෙන් අවීචියේ පටන් අරූපී බබලෝ දක්වා ඒ ඒ සත්වයන්ගේ උත්පත්ති ස්වභාවයන් ගැන දේශනා කරලා තියෙනවා. හට ගැනීම පහළවීම උපපාතික උත්පත්ති පිළිබඳව පවා අබිනිබ්බත්ති කියනකොට පහළවීම දෙවියෝ සමහර ප්‍රේත කොටස් බ්‍රහ්මයෝ පහළ වෙනවා ඒ සියලු අවයව සහිතව පහළවීමත් උපත. මේ කොයි වචනයෙන් සඳහන් වුණත් ඒ හැම තැනකම තියෙන්නේ ස්කන්ධයන්ගේ හට ගැනීම. එහෙම නැත්නම් ආයතනයන්ගේ පහළවීම. ඒ වචන ටිකෙන් කාම රූප අරූප යතේසං තේසං සත්තාන ඒ ඒ සත්ත්වනිකායන් වල ඒ සත්වයන්ගේ උත්පත්ති ප්‍රතිසන්දිය පැවැත්ම පිළිබඳව මේ දේශනාව තුළින් කියවෙනවා. මෙන්න මේ අනුව මව් කුසක හට ගැනීම හෝ මව් කුසෙන් බිහිවීම පමණක් නොවේ අපි මනුස්ස ලෝකයට සම්බන්ධ කරලා ජාතිය ඉපදීම ගැන කතා කළොත් අපිට කතා කරන්න වෙන්නේ අපි ප්‍රතිසන්දිය ප්‍රතිසන්දි විපාකය හැටියට අපි කතා කළොත් මව කුසට බැස ගැනීම එහෙමත් නැත්නම් අපි සම්මත විවාහාර කරන හැටියට පිළිගන්න හැටියට මව කුසෙන් බිහිවීම ප්‍රතිසන්දි විපාකය කියලා අපි කතා කළොත් එතනින් එහාට මේ ජීවිතය පවත්වන්නේ කොහොමද පවතින්නේ කොහොමද ඒ ප්‍රතිසන්දි විපාකය ප්‍රතිසන්දිය පිණිස හේතු වෙන කර්මය සමත් වෙන්නේ ප්‍රතිසන්දි විපාකය ඇති කරන්න විතරයි විපාකයකට බැහැ නැවත ඵලයක් ඇති කරන්න කර්මයට පුළුවන් විපාකයක් හදලා දෙන්න විපාකයට පුළුවන් කමක් නැහැ තවත් හේතුවක් හදන්න ඒක විශේෂ වැඩපිළිවෙලක් වෙන වෙනම කතා කළ යුතු තරමේ මාතෘකාවක් අපි උදාහරණයක් හැටියට ගත්තොත් ගස්ලබු ඇටයක් ගස්ලබු ඇටයක් හේතු හැටියට ගත්තොත් ඵලයේ වෙන්නේ ගස්ලබු ගහ ගස්ලබු ඇටේ නැමැති හේතුව නිසා ගහ නැමැති ඵලයක් හට ගන්නවා දැන් ඒ ගස්ලබු ඇටේ නිසා හටගත් ගහට බෑ තව පැලයක් හදලා දෙන්න. ගහට පුළුවන් ගෙඩි හදන්න. ගහේ ගෙඩිය දෙන්න පුළුවන්. ගෙඩිය ඇතුලේ යට හැදෙන්නේ. ඒ යටවලට පුළුවන් නැවත පැලයක් පැලයක් හදලා දෙන්න. ගහට බෑ නැවත පැලයක් හදලා දෙන්න. ගහ ගහේ ගෙඩිය දෙන්න පුළුවන්. ගෙඩිය ඇතුලේ ඇට තියෙනවා. ඒ ඇටයි නැවත පරම්පරාවක් හදන්නේ. ඒ වගේ විපාක වශයෙන් මේ ස්කන්ධ ප්‍රතිසන්දියක් ඇති කරවනවා. ඒ කර්මයට කරන්න පුළුවන් එච්චරයි. අර ඇටෙන් පැලයක් හදුවා වගේ. පැලේට වෙන හාස්කමක් කරන්න බෑ. දැන් මේ පැලය වැඩිලා ගෙඩි හැදුනොත් ගෙඩි ඇතුලේ ඇට තිබිලා නැවත පැල හට ගන්න පුළුවන්. ඒ වගේ ප්‍රතිසන්දිය කියන්නේ යම් කර්මයකින් පැලයක් හට ගැනීම හා සමානයි. ඒකේ ඵල දැරීම වෙනම ක්‍රියාවලියක් වෙනවා. අන්න ඒ ටිකට කියනවා ප්‍රවෘත්ති විපාක කියලා. ප්‍රවෘත්ති විපාක. දැන් ප්‍රතිසන්දි විපාකයේදී පංචවෝකාර භවයේ අපිට අදාළ තැන ප්‍රතිසන්ධිය තුල ප්‍රතිසන්ධි විඥානයම කුසක හටගත්තාම ඒ තුල කලලය වැඩෙමින් විඥාන පත්‍යය